ප්‍රශ්නාංක 8 ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා කතානායකතුමනි
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා පළවෙනි ප්‍රශ්නය A1 මහනුවර දිස්ත්‍රික්කයේ ඒ දිට්ට සුලි කුණාටු හේතු වෙන ආපදා කවරේද යන්න තමයි අහලා තියෙන්නේ ඒකේ ප්‍රධාන වශයෙන් මන්ත්‍රීවරු නායම් ගංගවතුර කණ්ඩි කඩාවැටීම් අධික සුලං තද සුලං යනාදී වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ම විස්තර ටික තියෙනවා මම ඒක ලොකු විස්තරයක් ඒක සභාගත කරනවා ඔව් ප්‍රශ්නේ රෝමානි ලක්කම් 2 ඉඩම් අහිමි වීම නිවාස හානිවීම සහ ව්‍යාපාර හානිවීම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 90 වෙනම හදලා තිනවා ඒකේ ඉඩම් අහිමි වූ පුද්ගල මුළු සංඛ්‍යාව 6119යි නිවාස හානිවීම යටතේ පූර්ණ නිවාස හානිවීම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ම 1660යි අර්ධ නිවාස හානි 11352යි ව්‍යාපාර හානිවීම 4179යි ප්‍රශ්නේ රෝමන් අංක 3 ආගමික ස්ථාන හානි වූ ආගමික ස්ථානයි ඒ වගේ හානිවල මුල් වටිනාකමයි ගත්තම මුළු සංඛ්‍යාව ආගමික ස්ථාන 203කට ගණන් හැදෙනවා එතකොට ඒකෙත් මූල්‍ය වටිනාකම් ඇස්තමේන්තු කරලා තිනවා ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20 වෙනම ඒකත් මම ඔබතුමාට ඒ සභාගත කරනවා මිලියන වශයෙන් ලක්ෂ වශයෙන් වෙන වෙනම එතකොට ඒකේ NBRI එකේ ලැබිලා තියෙන වාර්තාත් ඒකේ සඳහන් වෙනවා වෙන වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඒකත් සභාගත කරනවා ප්‍රශ්න රෝමානු ඉලක්කම් 4 නිවාස අහිමිවීම හේතුවෙන් කුලී නිවාසවල පදිංචි මුළු සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් මහනුවර දිස්ත්‍රික්කයේ 20ම 3404යි ප්‍රශ්නේ රෝමානු ඉලක්කම් 5 නිවාස අහිමි වූ පවුල් සඳහා දැනට ගෙවලා තියෙන මුළු වන්දි මුදල මිලියන 625.9ක් ගෙවලා තිනවා. එතකොට ඒකේ නිවසක් පූර්ණ හානි වීම මත හෝ අධි අවදානම් ප්‍රදේශයක පිහිටීම මත නැවත පදිංචි කිරීමට ඇති පවුල් සඳහා ප්‍රතිලාභයට අයත් ඉඩමක නිවාස ඉදිකිරීමට හෝ රජයේ ඉඩමක නිවස ඉදිකිරීමට ඒ වගේම නිවසක් මිලදී ගැනීමට හෝ ඉඩමක් මිලදීගෙන නිවසක් සෑදීමට යන කරුණ වෙනුවෙන් මෙතෙක් ලබා දී ඇති වන්දි මුදල් තමයි මෙතන සඳහන් කරලා තින්නේ ප්‍රශ්න රෝමන් ලක්කම් 6 ඒකෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ම හානි වූ නිවාස වෙනුවෙන් යෝජනා කර ඇති නව නිවාස ව්‍යාපෘති 14යි මේ වන විට ඒ 14ෙන් ආරම්භ කරලා තිනවා පහක් ගංගවට කෝරළේ 1යි කුණ්ඩසාලේ 1යි පාත හේවහැට 1යි හාරිස්පත්තු 1යි තුම්පනේ 1යි එතකොට ඒ අනුව මේ වන විට විකල්ප ඉඩම් ලබා දී ඇති පවුල් සංඛ්‍යාව මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ම 302යි ප්‍රශ්නේ 7 උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්පොළ නගරේ ව්‍යාපාර වලට හානි වූ මුළු සංඛ්‍යාවලට ගෙවලා තියෙන මේ වන විට වන්දි ලබා දී ඇති සංඛ්‍යාව මුළු සංඛ්‍යාව 1117න් කර්මාන්ත අමාත්‍යංශය මගින් 140ක් ආරක්ෂක අමාත්‍යංශය මගින් 182ක් තනිහා ශුද්‍ර පරිමාණ රුපියල් 50000 මූලික ගෙවීම් 367කි තනිහා ශුද්‍ර පරිමාණ රුපියල් 25000 මුදල් ගෙවීම 73යි ජීවනෝපාය අහිමිවීම 18ක් ලෙස 788කට 2026 අප්‍රේල් 23 දින වන විට ගෙවීම් සිදු කර ඇති අතර සෙසු ගෙවීම් සඳහා මේ වන විට කටයුතු කරමින් පවතිනවා ආයුධම් පත්‍රවල ගැටළු හා අවශ්‍ය ලේඛන අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම සමාගම් පනත් යටතේ ලියාපදිංචි වී ඇති ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් සඳහා උපදෙස් දැනට ඉල්ලලා තිනවා ඒකත් දැනට කටයුතු කරගෙන යනවා ප්‍රශ්නය අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි දැන් 15000 25000 50000 පිළිබඳ ගැටලුවක් නැහැ ඒ මුදල් ගෙවීම ප්‍රගතිය ආණ්ඩුව හැටියට හොඳයි සහ ජනාධිපතිව පෞගේ දිනේ ප්‍රගති සමාලෝචනය කරා ඒකේ ගෞරවය එකතු කරනවා හැබැයි කතානායකතුමනි දැන් අපේ සංඛ්‍යා ලේඛනවල අනුව 1739 මහනුවර විතරක් පූර්ණ නිවාස හානි අමතුමා කියපු විදිහට 1630යි හැබැයි එමත්තුමා මේ මේ මං ඔන්න සංඛ්‍යාලේඛන වලින් කියන්නම් මේ මේ කියන නිවාසවලට ඉඩම් අයහානි වෙච්ච පිරිස්වලට මේවා දීලා නැහැ මේ මිනිස්සු 1600ක් කියන්නේ කණ්ඩායම් හැටියට ගත්තොත් එම් පුද්ගලයෝ 5000 6000 7000ක විතර පිරිසක් මම මේ මේ ඔබතුමාට උදාහරණයකට ගන්නම් මා වතුරේ විතරක් ජීවිත 29ක් ගියා ගෙවල් 17 අදට එක ගයක්වත් දීලා නැ මේ ගමම ගියපු එකක් ඊට පස්සේ ඔබතුමා ගත්තොත් එහෙම අපේ උඩු දුම්බර අපේ බස්සායකමන්තුමා ඉන්නවා දැන් අර පවුල් 34ක් අයින් කරන්න ඕනේ කියලා කියනවා ගංගොඩවිල හැබැයි ඒකේ පිටිකොඩ හොයාගත්තට එතන මිනිස්සු යන්න කැමති නැහැ එතකොට මේ මේ 1630ට අමතුමා කවද මොකද අපි මේ මාසේ 27 වෙනිදා වෙනකොට දිත්වා වැඩිලා මාස 6යි එතකොට මේ මේ මිනිස්සු අද ඉන්නේ සහෝදරයන්ගේ ගෙවල් වල දෙමව්පියන්ගේ ගෙවල් වල කුලී නිවාස වල සම්පූර්ණ ජීවිතය අවුල් වෙලා තියෙන මේ මහනුවර විතරක් නෙවෙයි මාතලේ නුවරළිය හැම දිස්ත්‍රික්කයක්ම මෙහෙම තියෙනවා එනිසා ඔබතුමාට සහතිකය පාර්ලිමේන්තුවට දෙන්න පුළුවන් ද කවදා වෙනකොට මොකද අපි යෝජනාවක් ගෙනාවා අමතුමා ඉඩම් ටික අත්පත් කරගන්න ඕන යෝජනාවක් ගෙනල්ලා අත්පත් කරන්න කියලා ප්‍රාදේශීය ලේකම්ලා වතු ටික ඒගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි ඒගොල්ලෝ ඉල්ලුවාට එක වතු මේ අධිකාරියක්වත් ඒ නිවාස හරියට තව නිදාස් කළත් නැහැ ඉතින් ඒ නිසා ඔබතුමා යම් සහතිකයක් දෙනවද කවදා වෙනකොට මේ නිවාස ටික මේ මිනිස්සුන්ට දීලා ඉවර කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව
ගරුණීය ජමාතුතුමනි
ගරු කතානායකතුමනි අපේ රජයේ වගකීම තමයි මේ ආපදාවට සහ පීඩාවට ලක්විච්චේ සියලුම ජනතාවට ඒ අවශ්‍ය ඉඩම් එවනතේ වන්දි හරි වෙලාවට ලබලා දෙන්න උපරිම උත්සාහ කළා ප්‍රාදේශීය මට්ටමේ ග්‍රාම නිලධාරී සිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙනකන් උදේ දවල් රැ වැඩ කරලා තමයි මේ කටයුතු සිද්ධ කරේ ඉඩමක් වෙන් කරගන්න ඉඩමක් සොයා ගැනීම ඉඩම තක්සේරු කරන්න ඒ වගේම විශේෂම ගොඩනැගිල ප්‍රාදේශීය දෙපාර්තමේන්තු ආයතනයේ විසින් සහතික කිරීමට යම්කිසි කාලයක් යනවා විශේෂයෙන් එතකොට ඒකත් අපි විශේෂ සැලකිල්ලක්ගෙන ඉතාමත් ඉක්මනි අපේ වගකීම තමයි අපි වැඳිලා සිටිනවා ඒක ඔබතුමාලගේත් අපේත් අනිත් ආයතනවලත් සියලුම අයවලුන්ගේ සහයෝගය අරගෙන හැකි ඉක්මනින් අපි මේට කටයුතු කරනවා මේ දිනේටම මේක කරනවා කියලා අපිට සහතිකයක් දෙන එක අපිට කරන්න අපහසුයි හේතුව මේක මේ තාක්ෂණික වශයෙන් පරිපාලන වශයෙන් ඉඩම් එක එක අයවලුන්ට ආйти ඉඩම් ආයතන වලට ආйти ඔබතුමා දකින්න ඇති ගරු ජනාධිපතිතුමා පසුගිය දින කීපය තුළ දිස්ත්‍රික්කයට ආවමත් ඇතිවිච්ච ඒ ප්‍රශ්න මේ මේ ගැටලුකාරී අදහස් එතකොට ඒවත් සමතේකට පත් කරගෙන තමයි මේක කටයුතු කරන්නේ ඉතාමත් ඉක්මනින් අපි මේ කටයුතු නිම කරනවා
ගරු මන්ත්‍රීතුමා
ප්‍රධානායකතුමා මම අපේ ගරු එමත්තුමාට මතක් කරනවා මේ මාසේ 27ට මාස 6යි කියන එක ඒක මතක් කරන ගමන් කතානායකතුමනේ දැන් මිලියන 5ක් දෙනවා සම්පූර්ණ හානි වෙච්ච තැනකට අලුත් නිවාසයක් හදාගන්න ඉඩම අරගෙන ගේ හදාගන්න. හැබැයි කතානායකතුමනේ කවුරු හරි කෙනෙක් gedara තෝරාගෙන ඒ gedaraට NBRO ගේ report එක අරගෙන ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය අරගෙන මුදල් ගෙවනවා කියලා සහතිකය දීලා ආයෙ අර ඉඩමයිතිකාරය ගාවට යනකොට එමතුමා ඉඩම විකුණලා ඉවරයි. මේක මේ ප්‍රායෝගික මහ පොළවේ තියෙන ප්‍රශ්නයක්. දැන් අපේ ගම්පල ගත්තොත් දිත්වා එකේ හානි වෙච්ච මිනිස්සෙකුට ගන්න යන ඉඩමක් කියලා කිව්වොත් ඉඩම් විකුණන්න නැති තැනකුත් පත් වෙලා තියෙනවා. මොකද හේතුව මාස 3ක් 4ක් 5ක් ඒ ඉඩම හිර කරගෙන ඉන්න ඕනේ අර මිලියන 5 ගන්න. ඉතින් අමතුමා මේක ප්‍රායෝගික නැහැ. මොකද කවුරුත් මිනිස්සේ රජයට මේ ඉඩම දිත්වා හානි වෙච්ච කෙනෙකුට විකුණනවා කියලා ලියුමක් දුන්නට පස්සේ ඒ මිනිස්සයාට වෙන කෙනෙකුට විකුණ ගන්නත් බෑ. ඉතින් ඒ නිසා කතානායකතුමනේ මේකට රජයේ හැටියට යම් වැඩපිළිවෙලක් හදනවද? ඒ වගේම දිත්වා තේරීම්කාරක සභාවේදී අමතුමා දැක්කා මහවැලි අධ්‍යක්ෂක ජෙනරල් 27 වෙනිදා සුලිකුණාටුවක් ඇවිල්ලා මේ විදියට වැහලා සම්පූර්ණ විනාශ වෙලා ජීවිත ගාන කාණි වෙනකල් මහවැලිය දන්නේ නැහැ සුලිකුණාටුවක් එනවයි කියලා කතානායකතුමනි. එතකොට මේ 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 නිලධාරීන් මේ විදියටම තියාගෙන අමතුමා දන්නේ නැත්නම් නිලධාරි දන්නේ නැත්නම් තව එකපාරක් වැහලා තව ප්‍රශ්නයක් ආවත් ඔච්චරයි. මුළු මුළු BBC එක දන්නවා ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ 20 වෙනිදා කියන අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිගින් දිගටම කියනවා. හැබැයි අපේ මහවැලි අධිකාරිය දන්නේ නැහැ. අමතුමා මේක වැරදිලා හරි කොත්බලේ හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් මුළු රටේම පානීය ජලය වගා කරන එකේ සියල්ල පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ඔබතුමා මේ කාරණාව පිළිබඳ එක්කෝ හරි නිලධාරීන්පත් කළ වැඩපිළිවෙලක් හදනවද? රජයේ හැටියට ඒකට ඒ හයිය දෙන්න පුළුවන් කණ්ඩායම්පත් කරන්න වැඩපිළිවෙලක් හදනවද?
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව් ගරු කතානායකතුමනි මේ දිට්ඨ අසුලිකුණාට ඔබත් දන්නවා අපිත් දන්නවා සීලු දෙනාම දන්නවා මේක දිස්ත්‍රික්ක 22කට බලපෑවා මේක මහ විශාල දරුණු ආපදා තත්වයකින් ඇතිවිච්ච හානි. එතකොට අපි අමාත්‍යංශය දන්නේ නැති එකවත් වෙන අනිත් අයවලුවත් දන්නේ නැති එකවත් නෙමෙයි අපි විස්තර සියලු දේවල්ම දන්නවා බිම් මට්ටමේ ඔබතුමත් ඇවිල්ලා බලන්න අපේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි රජ නිලධාරීන් ඔක්කොම මේ සම්බන්ධව කටයුතු කරනවා මාස 6ක් ගිය එක හරි 24 වෙනදාට නමුත් අපි මේ සම්බන්ධව කටයුතු කරන්න විශේෂ වැඩපිළිවෙලකුත් යොදලා තිනවා ඒ අනුව තමයි කටයුතු කරන්නේ ඊයේත් අපි විශේෂ වැඩපිළිවෙලක් දියත් කරා මේ හානියට පත්විච්ච ජනතාවගේ තියෙන ගැටලු අපිට ඉඳුරාම අපදා කළමනාකරණ සහ NDRS එකට මේවා ලබා ගන්න විශේෂයෙන් එතනත් අපිට ලැබිලා තියෙන තොරතුරු ඒ තාක්ෂණික මට්ටමේ තොරතුරු අපිට ලබා ගැනීම ප්‍රමාදයක්. අපි ප්‍රමාදත් හදාගෙන ඉක්මනින්ම මේ කටයුතු කරනවා කියන එක අපි සහතික වෙනවා. විශේෂ වැඩපිළිවෙළවල් කීපයක්ම අපි සකසලා තියෙනවා බිම් මට්ටමට එනවා. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 9 ගරු චන්දන තෙන්නකෝන් මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්කෝන් මන්ත්‍රීතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. එතුමගේ පළවෙනි ප්‍රශ්නය ගල්ගමු වාරි මාර්ග අභ්‍යාස ආයතනය ආරම්භ කළ වර්ෂය 1959 ජනවාරි 1 වෙනිදා අයන්නේ 2 වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුමය හා වාරි මාර්ග තාක්ෂණය පිළිබඳ නිපුණතාවයකින් හෙබි ද්විතීක ගණයේ කාර්ය මණ්ඩලයක් ලෙස කාර්මික සහකාරවරුන් යාලා වර්තමානයේ ඉංජිනේරු සහකාරවරුන් කියලා හඳුන්වන්නේ පුහුණු කිරීම දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ගණයන්ට අදාළව නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා මෙන්ම සේවා අවශ්‍යතා සපුරනුවස් සේවාරම්භක පුහුණු පාඨමාලාවන් හා කෙටිකාලීන සේවාස්ත පුහුණු පාඨමාලා පැවැත්වීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ගණයන්ට අදාළ නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීමේ පටිපාටිවල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ පැවැත්වීම අයන්නේ 3 අක්කර 16ක ඉඩමක් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ අයන්නේ 4 36 අයන්නේ 5 31 ආයන්නේ 1 ඉහත ආයතනවල පවත්වනු ලබන පාඨමාලා කවරේද වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව වසර 3ක පාඨමාලාවක් ඉදිරිය පවත්වනවා ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ගණයන්ට අදාළ නිලධාරීන්ගේ එනම් ඉංජිනේරුවන් ඉංජිනේරු සහකාරවරුන් තාක්ෂණ සහායක නිලධාරීන් වෙනත් තාක්ෂණික සේවාවල නිලධාරීන් හා තාක්ෂණ නොවන සේවාවල නිලධාරීන්ගේ සේවාරම්භක පුහුණු මේ ආයතනයේදී පවත්වනවා ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ගණයන්ට අදාළ නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීමේ පටිපාටිවල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ පවත්වනු ලබනවා වාරිමාර්ග ඉංජිනේරුවන් සඳහා වෘත්තීය සුදුසුකම් කියන වරලත් ඉංජිනේරුවන්ගේ තත්ත්වය ලබා ගැනීම සඳහා වන පුහුණු වීම ලබා දෙනවා දෙපාර්තමේන්තුව විසින් කාලීනව හඳුනා ගන්න ලබන අවශ්‍යතා අනුව නේවාසික පුහුණු වැඩසටහන් හා කෙටි කාලීන පුහුණු පාඨමාලා වාරිමාර්ග ඉංජිනේරුවරුන් ඉංජිනේරු සහකාරවරුන් සඳහා කළමනාකරණය පිළිබඳ පුහුණු ගොවි නියෝජිතයන් සඳහා නේවාසික හා ක්ෂේත්‍ර පුහුණු ලබා දීම වාරිමාර්ග ව්‍යාපාරවල ව්‍යාපාර කළමනාකරුවන් පුහුණු කිරීම රාජ්‍ය අර්ධරාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන් සඳහා මැනුම් කඳවුරු පැවැත්වීම මේ ආයතනයේදී සිදු කරනු ලබන පාඨමාලා විතර අපට හඳුනා ගන්න පුළුවන් ආයන්නේ 3 එම ආයතනයේ පළමු වරට සිසුන් ඇතුළත් කරගත් වර්ෂය 1959 ඉංජිනේරු සහකාර ඩිප්ලෝමා පාඨමාලා සඳහා තමයි පළමු වරට 1959 දී සිසුන් බඳවාගෙන තියෙන්නේ ආයන්නේ 4 එම සිසුන් සංඛ්‍යාව 35ක් මේ වන තෙක් එම පාඨමාලා සාර්ථක අවසන් කළ සිසුන් සංඛ්‍යාව 1260ක් එම පාඨමාලාට අවසන් වරට සිසුන් ඇතුළත් කරගත් වර්ෂය 2014 එම පාඨමාලාට සමාන පාඨමාලා පවත්වන ලබන රජයේ හෝ පෞද්ගලික ආයතන තිබේද කියලා මන්ත්‍රීතුමා අහනවා ඔව් එසේනම් මේවා කවරේද කොත්මලේ ජාත්‍යන්තර වාරිමාර්ග හා ජල කළමනාකරණ පුහුණු ආයතනය එවැනි පුහුණු පාඨමාලා පවත්වන තවත් ආයතනයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් පිළිතුර අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ගරු අමාත්‍යතුමනි ඔබ දන්නවා මෙම ආයතනය තුළ ඇත්තරම අකණ්ඩව සිසුන් බඳවා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම මතුවලා තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එක පැත්තකින් භෞතික හා මානව සම්පත් විශාල ප්‍රමාණයක් අපතේ යමින් තියෙන උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතය නොගැනීමේ ප්‍රශ්නය තියෙනවා. අනිත් පැත්තෙන් අධ්‍යාපන ආයතනයක අකණ්ඩ බඳවා ගැනීම නොගැනීම නිසා ඒ තුළ අර අත්දැකීම් හුවමාරුව හා ශක්තිමත් සංස්කෘතියක් ගොඩනැගීමට බාධා වෙලා තියෙනවා. ඒත් එක්කම වාරිමාර්ග ක්ෂේත්‍රය ඇතුලේ ගත්තහම විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා ප්‍රායෝගිකව ගත්තහම ඉංජිනේරු සහකාරවරුන්ගේ. ඒ නිසා මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මෙම ආයතනයට සිසුන් බඳවා ගැනීම සඳහා නෛතික බාධාවක් තියෙනවද හෝ නැත්නම් වෙනත් බාධාවක් තියෙනවද කියලා.
ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ මේ මොහොතේ අපි ආයතනයක් විදියටත් ඒ වගේම සියලුම අමාත්‍යංශ මුහුණ තිබින් තිබෙන ප්‍රශ්නයක් බඳවා ගැනීම සම්බන්ධ මේ පුහුණු මධ්‍යස්ථානයට බඳවා ගන්න නීතිමය බාධාවක් පැමිණලා නැහැ. පසුගිය පාලන කාලයන් තුළ ගෙනාපු යම් යම් බඳවා ගැනීම් සීමා කිරීමේ යෝජනා එක්ක මේ සඳහා වසර 3ක විතර කණ්ඩායම් බඳවාගෙන තිබුණේ නැහැ. හැබැයි පරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වසරේදී මේ සඳහා අලුත් පාඨමාලාවට බඳවා ගැනීම ආරම්භ කරන්න දැන් කටයුතු සූදානම් කළ තියෙනවා. පත්‍ර දැන්වීම දාලා සුසුකම් පරීක්ෂා කරලා ඔවුන් බඳවා ගැනීම සඳහා ආරම්භක පියවර තියලා තියෙනවා මේ වසරට අදාළව.
ගරු මන්ත්‍රීතුමා,
ඒ වගේම ගරු කථානායකතුමනි, පාඨමාලා සඳහා මේ කණ්ඩායම් බඳවා ගැනීම ප්‍රමාද වුණත් මේ ආයතනය මේ ශේෂයට විශාල සේවාවක් කරනවා. ඒ වගේම මේ ආයතනය විසින් විවිධ වූ පාඨමාලා පවත්වනු ලබනවා. ඒ නිසා මේ ආයතනයේ කාර්යභාරය මෙතෙක් කාලයකට අඩු වෙලා හරි ඒ පිළිබඳ අවධානය යොමු වීමක් හරි සිදු වෙලා නැහැ. නමුත් ඉංජිනේරු සහකාරවරුන් බඳවා ගැනීම තමයි ප්‍රමාද වෙලා තියෙන්නේ. අනිකුත් පාඨමාලා විශේෂ වාරිමාර්ග දෙපාර්තමේන්තුව තුළ දැනට සේවය කරන නිලධාරීන්ගේ ඒ අවශ්‍යතාවයන් සඳහා පුහුණු වැඩසටහන්, ඒ වගේම ගොවීන් පුහුණු වැඩසටහන් මේ ආයතනය තුළ මේ වෙනකොටත් පවත්වාගෙන යනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු අමාත්‍යතුමනි, මම ප්‍රදේශයේ නියෝජනය කරන මන්ත්‍රීවරයා විදිහට දන්නවා. ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් මෙම ආයතනයේ විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අක්කර 16ක විතර ඉඩමක් තියෙන, ගොඩනැගිලි 36ක් විතර තියෙන, ඊට පස්සේ දැනටත් මේ නඩත්තු කටයුතු සඳහා කාර්ය මණ්ඩලයේ 31ක් ඉන්න විශාල පරිගණක ඒකකයක් තියෙනවා. ඊට පස්සේ සිසුන් විශාල සංඛ්‍යාව සඳහා නේවාසික පහසුකම් සහ දේශන ලබා දෙන්න පුළුවන් ශාලා පහසුකම් තියෙනවා. හැබැයි ආයතනය ඇතුලේ ගියපුවාම මාසෙකට දවස්ක් දෙකක් තමයි මේක ඇතුලේ මේ වාරිමාර්ග ක්ෂේත්‍රයට අදාළ වැඩසටහන් පවතින්නේ. ඉතින් ඒ නිසා මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මේ පාඨමාලාවට අමතරව, ඒ කියන්නේ අපේ ප්‍රදේශ ගත්තහම දරුවන්ගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල ගැටලු ගණනාවක් තියෙනවා. ඒවට අදාළ ආයතන සංවර්ධනය වෙලා නැහැ. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මෙම ආයතනය ඇතුලේ අපේ ප්‍රදේශයේ දරුවන්ගේ තාක්ෂණික හැකියාවන් හා අනෙකුත් උසස් අධ්‍යාපන හැකියාවන් දියුණු කරන්න අදාළ වෙනත් පාඨමාලා ආරම්භ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මෙම ආයතනය උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාවට නංවන්න සමත් වෙනත් අධ්‍යාපන ශේෂයේ ආයතනයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්ද කියන එක දැනගන්න කැමතියි.
කරුණාකර ජම් මාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ ඒක ආයතනය සහ පවතින නීති රාමු යටතේ සාකච්ඡා කරලා ගත යුතු තීන්දුවක්. මම හිතන්නේ විශාල භූමියක විශාල සම්පත් ප්‍රමාණයක් තියෙන ආයතනයක්, ඒක පැහැදිලිවම අපි හඳුනගෙන තියෙනවා. මේ සඳහා ඉදිරියේදී අපි විධිමත් සැලසුම් සහගත ව්‍යාපෘති සහ වැඩසටහන් හරහා මේ උපරිම ඵලදායිතාවයක් ලබා ගන්නත්, ඒ වගේම එතුමා කරපු ඉල්ලීම ඒ ප්‍රදේශයේ ඉගෙනුම ලබන දරුවන්ට මේ සම්පත් පරිහරණය කරන්න සම්පත් වලින් යම් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවයිද හදන්න පුළුවන්ද කියන එකට අදාළව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විදියට ඒ තියෙන නීති රීති පිළිබඳ අධ්‍යයනය කරලා කරගන්න පුළුවන් වෙනස්කමක් තියෙනවා. අපි ඒ සඳහා වැඩපිළිවෙලක් හදන්න මන්ත්‍රීතුමා කරපු යෝජනාවට අනුව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ පිළිබඳ සොයා බැලීමක් කරන්න පොමිෂති.
දෙවෙනි වටේ ප්‍රශ්නාංක දෙක ගරු ශානික්‍යන් රාජපුත්‍රිතරන් රාසමාණික මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ශානික්‍යන් රාසමානික මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්නාංක 4 ගරු අබුබකර් ආතම්බාව මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්නය අහන්න ගරු
කථානායකතුමනි පිළිතුර සභාගත.
ගරු මන්ත්‍රීතුමිය ප්‍රශ්නය ඇසීමට. ගරු
කථානායකතුමනි ගරු ආදම්බව මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්න අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
රට මුහුණ දී සිටින වර්තමාන ආර්ථික තත්ත්වය, රුපියලේ අගය අඩුවීම, ජීවන වියදම ඉහළ යෑම, ආදායම් අසමානතා වර්ධනය සහ ජනතාවගේ ජීවන මට්ටමට එල්ල වී ඇති දැඩි පීඩනය යන කරුණු සැලකිල්ලට ගනිමින් සාර්වහා ශුද්‍ර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රමෝපායික ප්‍රවේශය ගැන මම මේ ප්‍රශ්නේ අහනවා. ඇත්ත වශයෙන්ම අපිට අවශ්‍ය වෙනවා සාර්ව ආර්ථික කළමනාකරණය, මැක්‍රෝ ඉකොනොමික් ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් එක පිළිබඳව ගන්න පියවර. ඒවා වෙන්වෙන් වශයෙන් අපිට අවශ්‍යයි. සාර්ව ආර්ථිකයේ සේම ශුද්‍ර ආර්ථික කළමනාකරණය, මයික්‍රෝ ඉකොනොමික් මැනේජ්මන්ට් එක පිළිබඳව ගන්න ක්‍රමෝපායික කළමනාකරණ සැලසුම් මොනවද කියන එක අපිට අවශ්‍යයි. විශේෂයෙන් මම අහන්න කැමති දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීමට හේතු කවරේද? ඒ පිළිබඳව රජයේ මතය සහ ප්‍රතිපත්ති කවරේද? එම තත්ත්වය පාලනය කිරීම, විදේශ විනිමය ස්ථාවර කිරීම, රුපියලේ ස්ථාවර භාවය තහවුරු කිරීම සඳහා රජය ගන්නා කෙටි කාලීන, මධ්‍ය කාලීන, ඒ වගේම දීර්ඝ කාලීන පියවර කවරේද? ඒ වගේම සාර්වාර්ථිකයේ හා ශුද්‍රාර්ථිකයේ මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය විශ්වාස කරන අභියෝග මොනවාද? ඒවා පිළිබඳව විග්‍රහයකුත් අපිට අවශ්‍යයි. ඒ වගේම අපේක්ෂිත විසඳුමුත් අපිට අවශ්‍යයි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ. පවතින ආර්ථික තත්ත්වය තුළ රටේ අතිමහත් බහුතරයක් පීඩනයට පත් වී සිටින බව පිළිගන්නේද? එසේනම් එම පීඩනය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් කවරේද? රටේ බහුතර ජනතාව, විශේෂයෙන්ම මධ්‍යම හා අඩු ආදායම්ලාභී පවුල්, කියන්නේ මැද පන්තිය ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් ණයබරතාවෙන් සහ මූල්‍ය පීඩනයෙන් ඒ අය ඇත්ත වශයෙන්ම ණය මර උගුලකට ලක් වී සිටිනවා. එසේ සිටින බවට රජය පිළිගන්නේද? එසේ ණයබරතාවෙන් මේ රටේ ජනතාව පෙළෙනවා කියන එක පිළිගන්නවා නම් මේ අධික ණය පීඩනය අවම කිරීම සඳහා රජයේ වැඩපිළිවෙල කවරේද? මොකද විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන කෘෂිකාර්මික ක්ෂේත්‍රය, ඒ වගේම සේවා ක්ෂේත්‍රය, ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රය හරහා දළදේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය ප්‍රවර්ධනය කරන්නට මොකද්ද රජය ගන්න පියවර? ජනතාව මේ වැටි තිබෙන ණය මර උගුලෙන් මුදවා ගන්නට ගන්න පියවර මොනවාද? ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දරිද්‍රතා රේඛාව පිළිබඳව ඉදිරිපත් කළ අගයන් දිස්ත්‍රික් වශයෙන් වෙන්වෙන්ව කවරේද? වර්තමාන වෙළඳපොළ මිල ගණන්, ජීවන වියදම් හා පවුල් ආදායම් සැලකිල්ලට ගත් විට එම අගයන් යථාර්ථවාදීද? ඒ වගේම ඒවා ප්‍රායෝගික මිනුම් දර්ශක ලෙස රජය පිළිගන්නේද? ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ ජනතාව මුහුණ දෙන අතිශය දුෂ්කර පීඩනකාරී, අසහනකාරී තත්ත්වයට රජය ගන්නා පියවර පිළිබඳව පැහැදිලි ඉදිරිපත් කිරීමක් කරන්නයි කියලා මම ගරු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
බොහොමත්ම ස්තුතියි කරු කතානායකතුමනි. පළවෙනි ප්‍රශ්නය, ශ්‍රීසියෙන් 2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල විදේශාංශයේ නැගීන පීඩනයන් සහ ඉහළ ගිය ගෝලීය අවිනිශ්චිතතාවයන් මැද්දේ ඇමරිකානු ජනපද ඩොලරයට සහ අනිකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඉහළ අප්‍රමාණ වීමේ පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා. 2026 වර්ෂයේ ආරම්භයේ සිට අඛණ්ඩව මාස දෙකක් තුළදී මාසිකව අතිප්‍රමාණීය ශ්‍රී ලංකා රුපියල විශේෂයෙන් මැද පෙරදිග ගැටුම් ආරම්භ වීමෙන් පසුව විදේශීයන්සේ නැගියන පීඩනය සහ ගෝලීය අවිනිශ්චිතතාවයන් වැඩිවීම හේතු කරගනිමින් යම් අවප්‍රමාණ වීමේ පීඩනයකට දැන් මුහුණ දෙමින් තියෙනවා. ඒ අනුව 2026 වසරේ මැයි මාසයේ 18 වෙනි දින දක්වා වූ කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු එක්සත් ජනපද ඩොලරේ සාපේක්ෂව 4.8කින් අවප්‍රමාණ වෙලා තියෙන්නේ. දැන් අපි කලාපේ 4.8යි. නමුත් මේ කලාපේ ගත්තාම අනෙක් රටවල් ඊට වඩා අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒකටත් බලපාපු හේතුවක් තියෙනවා. ඩොලරය මේ යුද තත්ත්වය ඇතුලේ අත්පත් කරගත්තු තත්ත්වයේදී අනෙකුත් විදේශ මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඩොලරේ අධි ප්‍රමාණ වෙලා තියෙනවා. ඒ නිසා තමයි කලාපේ අනෙක් රටවල් වලට සාපේක්ෂවත් අපි මේ 4.8ක අවප්‍රමාණයක් තියෙන්නේ. ගෝලීය අවිනිශ්චිතතාවයේ ඉහළ යාම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ අවදානම් නොගැනීමේ ප්‍රවණතාවයේ ඉහළ යාමේ සහ ආයෝජකයන් ආරක්ෂක වත්කම් වෙත යොමු අතර මැද පෙරදිග කලාපයේ උස්සනවීම පැවති මේ භූදේශපාලනික ආතතියන් සහ යුද ගැටීම් හේතුවෙන් 2026 වසරේදී බොහෝ ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම ගෝලීය වශයෙන් අපි දන්න තෙල් මිලි ඉහළ යාම, ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳව ඇතිවෙච්ච අවිනිශ්චිතතාවයන් හා සාපේක්ෂව වඩා ආරක්ෂිත වූ ඩොලර් වලින් නාමනය කරන ලද වත්කම් වෙත නැගී එන වෙළඳපළ මේ ඉමර්ජින් මාකට්ස් වෙතින් විශේෂයෙන් ප්‍රාග්ධන ගෙවීම් සහ ප්‍රාග්ධන ගෙවීම් නිසා ඇමරිකානු ඩොලරේ තවදුරටත් ශක්තිමත් වෙලා තියෙනවා. මෙවැනි වාතාවරණයකදී භූදේශපාලනික අවිනිශ්චිතතාවයේ ඉහළ ගිය කාල පරිච්ඡේදය තුළ කලාපයේ අනිත් රටවල් වල මුදල් ඒකකන සාපේක්ෂව අපේ අවප්‍රමාණ වීම සාපේක්ෂව අඩුයි. වගේම මැද පෙරදිග යුත ගැටුම් උස්සන වීම තුළින් ගෝලීය බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යෑම, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස් ආනයන පිරිවැය ඉහළ යෑමට හේතු අතර එමගින් ශ්‍රී ලංකා රුපියල මත අවප්‍රමාණ වීමේ පීඩනය වැඩි වෙලා තියෙනවා. මැද පෙරදිග යුද ගැටුම් උස්සන වීමෙන් පසු මූලිකවම ප්‍රධාන මගී හුවමාරු මාර්ග ලෙස ක්‍රියා කරනු ලබන මැද පෙරදිග ගුවන් සේවා මධ්‍යස්ථානවලට ඇති වූ බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ සැලකිය යුතු පසුබෑමට ලක් වෙලා තියෙනවා. වෙළඳපොළ සහභාගී වෙන අතර තවදුරටත් පවතින අහිතකර සමපේක්ෂණයන්ද විදේශ විනිමය වෙළඳපොළ මත පීඩනය ඇති කිරීමට හේතු වෙලා තියෙනවා. රුපියල් අවප්‍රමාණය වනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් සහ අපනයන ආදායම පරිවර්තනය කිරීමේදීත් යම් ප්‍රමාදයන් තියෙන අතර අපේක්ෂිත අවප්‍රමාණයට සාපේක්ෂව ආරක්ෂා වීම සඳහා ආනයනකරුවන් ආනයන ඇනවුම් සහ විදේශ විනිමය මිලදී ගැනීම වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. තවද ඒ රාජ්‍ය සුරුකුම්පත් වෙළඳපොළෙන් මෙන්ම කොටස් වෙළඳපොළ වෙතින්ද යම් ගෙවීමක් සිදු වෙමින් තියෙනවා. ඒ වගේම මේ සමපේක්ෂණ චේතනාවත් සමාජය තුළ ඇතිවෙන අර අවිනිශ්චිතතාවයේ තොරතුරු සැබෑතොරතුරු නැතිව මේ තව වැඩි වෙයි කියන තත්ත්වය තුළත් වෙළඳපොළේ මේ පීඩනය ඇති වෙලා තියෙනවා. අවසානයේදී මේ ඉල්ලුම සැපවීමට වඩා වැඩිවීමත් මෙතෙන්ට බලපාලා තියෙනවා. එකේ දෙක කොටස ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග අතර ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර විනිමය අනුපාතයක් ඉලක්ක කරගෙන දැනට නැහැ. මහ බැංකුව පනතට අනුව දේශීය විදේශ විනිමය වෙළඳපොළේ ඉල්ලුම සහ සැපවීම යන වෙළඳපොළ බලවේග මගින් විනිමය අනුපාතය තීරණය කරන අතර නම්ශීලී විනිමය අනුපාත ක්‍රමයක් දැනට අනුගමනය කරනවා. මෙම නම්ශීලීතාවයේ බාහිර කම්පනවලට ඔරොත්තු දීම සහ විදේශ අංශයේ ස්ථාවරත්වයට සහාය වීමට උපකාරී වෙනවා. ශ්‍රී ලංකා රුපියල් අවප්‍රමාණය වීම අනිවාර්යෙන්ම ආර්ථිකයට අහිතකර ලෙස බලපාන්නේ නැති බව සැලකිලට ගත යුතුයි. මොකද ඉහළ පහළ යෑමේ වාසි අවාසි දෙපැත්තකම තියෙනවා. වඩාත්ම වැදගත් වෙන්නේ ඒ යම්කිසි හේතු තත්වයකදී අසාමාන්‍ය ලෙස හෝ පුරෝකථනය කරගන්න බැරුවන් ලෙස හෝ පාලනය කරගන්න බැරුව අසාමාන්‍ය ඉහළ පහළ යෑමක් අපි වොලටිලිටි කියලා කියනවා. ඒ විචලතාවයන් ඇති වෙනවා නම් නමුත් එවැනි විචලතාවයක් නෙමෙයි දැන් ඇති වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා රුපියලේ විචලනයන් ආර්ථිකයේ විවිධ කොටස්කරුවන්ට විවිධාකාරයෙන් බලපෑම් ඇති කරනවා. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම අනෙක් පැත්තෙන් ආනයනකරුවන්ට අහිතකර ලෙස බලපා හැකින අතර අපනයනකරුවන්ට සංචාරක සේවයන් විදේශ විනිමය උපයන්නන්ට සහ ඒ ප්‍රේෂණය වන අයට විදේශයේ ප්‍රේෂණ ලංකාවට එන කුටිම්බවලට හිතකර විදියට බලපානවා. මැද පෙරදිග යුද තත්ත්වයේ ඉක්මනින් අවසන් වූත් ඒ සමගම විදේශ විනිමය අනුපාතකයේ මත ඇතිවන පීඩනය ලිහිල් වෙනු ඇතයි අපි අපේක්ෂා කරනවා. වගේම විනිමය අනුපාත පීඩනය අඩු කරන ප්‍රධාන ලැබීම් කීපයක් ශ්‍රී ලංකා ආර්ථික අපේක්ෂා කරන බව අවධාරණය කරන්නට ඕනේ. මේ මාස අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පාසුකම් යටතේ අපි වාර්ෂික දෙකක් අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 700ක. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේදී මේ වර්ෂය අවසාන වෙනකොට අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 380 අතර ප්‍රමාණයක ලැබීම් මූල්‍ය ඩොලර් ලැබීමක්. ඒ වගේම ලෝක බැංකුව ජූනි මාසයේ වෙනකොට තවත් ඩොලර් මිලියන 150ක්. ඒ වගේම ලෝක බැංකුව හා සම්බන්ධලා තියෙන ආයතනයක් මගින් තවත් ඩොලර් මිලියන 50කුත් ලැබෙනවා. ඒ අනුව මේ වර්ෂය අවසාන වෙනකොට අපිට මේ ගෙවුම් ශේෂ තුලනය කළමනාකරණය කර ගැනීමේ අපේක්ෂා හැකියාව තියෙනවා. ඉදිරි කාලය තුළ අනිකුත් බහුපාර්ශ්වීය ආයතන වලින්ද මේ මුදල් ලැබීම අපි අපේක්ෂා කරනවා. මැද පෙරදිග කලාපයේ දැනට පවතින යුද ගැටුම් මැද්දේ ඉන්ධන පාරිභෝජනය සීමා කිරීම සඳහා 2026 වර්ෂයේ මාර්තු මාස මැද භාගයේ සිට ක්‍රියාත්මක වෙනදී QR කෝතේ පාවිච්චි කරනවා. ඒ තවදුරටත් අපි ඉදිරියටම පවත්වාගෙන යන විශේෂයෙන්ම ඉන්ධන පරිභෝජනයේ හැකිතරක් දුරට කළමනාකරණය කර ගැනීම සහ අඩු කිරීමේ අදහසින්. ඒ වගේම මැයි 16 වෙනිදා සිට බලපවත්වන පරිදි පුද්ගලික වාහන ආනයනය සඳහා, ඒ කියන්නේ පුද්ගලික වාහනවලත් 3 wheeler motorcycle හැර අනිකුත් පුද්ගලික වාහනවලට පමණක් තීරු බද්ද දැනට 30%ක් තියෙන්නේ. ඒ තීරු බද්දෙන් 50%ක අධිභාරයක්, ඒ කියන්නේ අවසානයේ 15%ක එකක් පනවලා තියෙනවා පුද්ගලික වාහන ආනයනයට. මේ වාණිජ වාහන ආනයනයට බලපාන්නේ. ඒ අනුව මොකද මේ විදේශ නෑ බස්වලට ලොරිවලට නෑ, පුද්ගලික වාහන සඳහා පමණමයි. ඒත් ඒ පනවලා තියෙන්නේ මාස 3ක් සඳහා. ඒ නිසා කිසිදු ආකාරයකට දැනට ගෙන්වලා තියෙන වාහනත් ඒ වෙනකොට මැයි 15 වෙනිදා දක්වා ණයවර ලිපි LCR වාහනවලට කිසිදු ආකාරයක වෙළඳපළේ මිල වැඩිවීමක් සිදුවිය යුතු නැහැ. ඒ වෙනි වැඩිවීමක් කරන්න හදන එක විකෘතියක්. ඒක වෙළඳපළ අවස්ථාවාදී හැසිරීමක් විදිහටයි දකින්නේ. මේන් අපි යෝජනා කරන්නේ පුද්ගලික වාහන ආනයනය මාස 3කට ප්‍රමාද කර ගැනීම. ඒ වගේම මේ ඇතිවෙච්ච තත්වයන් හරහා රටට පොදුවේ පීඩනයක් ඇති වෙලා තියෙන බව ඇත්ත. නමුත් රටේ මහා බෞතරයක දරා ගන්න බැරි පීඩණයට ගියයි කියන කාරණේ අපි පිළිගන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අපේ ආණ්ඩුව යටතේ මේ වෙනකොට යොදාගෙන තියෙන සමාජ වියදම් විශාල ප්‍රමාණයක් තියෙනවා. අස්වැසුම වැඩසටහන ඇතුළුව ඉලක්කගත වැඩසටහන්, ඒ වගේම 2025 ආයවැයේදී පාසල් දරුවන්ගේ උපකරණ දෙන තැන ඉඳලම විශාල ඉලක්කගත වියදම් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව මේ මැද පෙරදිග තත්ත්වය සැලකිලිට භාජනය කරමින් තවත් අතිරේක රුපියල් බිලියන 100ක් විවිධ වැඩසටහන් යටතේ මම වැඩසටහන් වල නම් පමණක් ඉදිරිපත් කරන්නම්. තෙල් සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 100ක සානාධාරයකුත්, පෙට්‍රල් සඳහා රුපියල් 20ක සානාධාරයකට රුපියල් බිලියන 19000ක මිලියන 19000ක බිලියන 19000ක ගෙවීමක් එතන සිද්ධ කරනවා. අස්වැසුම ප්‍රතිලාභීන්ටත් විශේෂයෙන්ම අර පහළ ආදායම් උපයන කණ්ඩායම් වලට ඔවුන්ට ලැබෙන ආදායමට වඩා අතිරේකව තවත් රුපියල් බිලියන 8475ක් වෙන් වෙනවා. විදුලි පාරිභෝගිකයන් සඳහා විශේෂයෙන්ම ඒකක 180ට අඩුවෙන් පාරිභෝජනය කරන අය සඳහා සමස්ත විදුලියේ පාරිභෝජනය කරන අයගෙන් 95%ක් විතර වෙන්නේ මේ 180. ඒ නිසා සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%කට මේ විදුලියේ වැඩිවීම බලපාන්නේ නැහැ. ඒ සහනය ලබා දීලා තියෙනවා 180ට වඩා අඩු අයට විදුලි බිල වැඩි නොවන විදිහට. ඒ වගේම යලකන්නේ සඳහා ගොවීන් වෙත සහන සැලසීමට තවත් රුපියල් බිලියන 2650ක් වෙන් කරලා තියෙනවා. කුඩා තේ වැවිලිකරුවන් සඳහා රුපියල් 2500ක වෙන් කිරීමක් සිදු කළා කියන විස්තර මම කාල වේලාව යන නිසා ගන්න නැහැ. කරුණු විදියට ඉදිරිපත් කරන්නේ මේ හැම ශේත්‍රයක්ම ආවරණය වෙන විදියට පොදුවේ පවතින ඒවාට අමතරව නිශ්චිතවත් මේ මොහොතේදී මැදිහත් වෙලා තියෙනවා ධීවර කර්මාන්තයේ යෙදෙන අයට රුපියල් බිලියන 4121කුත් මේ යන ආදි වශයෙන් එතෙන්දී එකතුව අපේ ඉලක්කය රුපියල් බිලියන 100ක් මේ සියල්ලන රුපියල් බිලියන 92ක් යන්නේ තවත් රුපියල් බිලියන 8ක් සංචාරක කර්මාන්තයේ සහ තවත් ඉලක්කගත ශේත්‍ර වලට අපි ආධාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නයේදී රටේ බහුතරය මූල්‍ය උගුලකට අහුවෙලා කියන කාරණේදී යම් සමාජයේ අපි දන්නවා විවිධ හේතු නිසා මම මේක පැහැදිලි කරන්නම්. යම් ප්‍රමාණයක මේ ගාමීය දුප්පත්භාවය ණයවලට හිරවීමක් තියෙනවා. නමුත් එය විශේෂයෙන්ම ගාමීය මට්ටමේ අඩු ආදායම් ලාභී පවුල් සහ ශුද්‍ර ව්‍යාපාරවල නිහලෙන්නන් අවිධිමත් ශුද්‍ර මූල ආයතන හරහා තම ව්‍යාපාර කටයුතු සහ පාරිභෝගික අවශ්‍යතා ණය ගැනීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ අනුව අපි හඳුනාගෙන තියෙන හේතු ටික තමයි ශුද්‍ර මූල ව්‍යාපාර නියාමනයේට ලක් නොවීම නිසා ඔවුන්ට ඇති වෙච්ච ගැටලුව. අඩු ආදායම් ලාභී හා ශුද්‍ර ව්‍යාපාරවල නියැලෙන අය විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන කාන්තාවන්ගේ අඩු මූල්‍ය සාක්ෂරතාවයේ රටේ ලිඛිත සාක්ෂරතාවයේ දැන් 97 දක්වා වැඩි වෙලා තිබුණත් මූල්‍ය සාක්ෂරතාවයේ ඊටාම අඩු මට්ටමක තියෙන්නේ. එතනත් එතන කාන්තාවන්ගේ මූල්‍ය සාක්ෂරතාවයේ තවත් පල්ලෑ මට්ටමක තියෙන්නේ. බැංකු හරහා ණය ලබා ගැනීමේදී පවතින දැඩි කොන්දේසිය සුරකීම අවශ්‍යතාව නිසා ඒ ප්‍රායෝගික ගැටලු නිසා ඔවුන් මෙවැනි තත්ත්වයකට හිර වෙලා තියෙන පුළුවන්. නමුත් අපි මේ තත්ත්වයන් අධ්‍යයනය කරලා ඒ අවිධිමත් මූල ශේත්‍රයේ ආයතනික නියාමනය කිරීම සඳහා වන ශුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී 50 සම්මත කිරීම හා ඊට අදාළ ශුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. ඒ නියාමන කටයුතු 2027 පළමු කාර්යයේ සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විධිමත් අංශයට බැංකු පද්ධතියෙන් ණය ලබා ගැනීම විශේෂයෙන් කැපී පෙනෙන වර්ධනයක් සිදු වෙලා තියෙනවා. 2025 වර්ෂයේදී රුපියල් බිලියන 2000කින් වැඩි වෙලා තියෙන එක කියන්නේ බැංකු අංශයෙන් ණය ලබා ගැනීම එතනත් යම් ප්‍රවණතාවයක් තියෙනවා විධිමත් අංශයට ළඟා වීම. ඒ වගේම අඩු ආදායම් ලාභී ශේත්‍රය තුළ ඉහළ නැන්වීම සඳහා ඒ ශක්තිය ඔවුන්ගේ ඉපැයීම් ශක්තිය ක්‍රය ශක්තිය ඉහළ නැන්වීම සඳහා ආශ්‍රැසම දීමනාව වැඩි කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ කල්ලි සඳහන්ක මූල සාක්ෂරතාවේ වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දශක ගණනාවක් පුරාවට ලංකාවේ මූල්‍ය විනය ස්ථාපිත කර ගැනීමට නිසි පරිදි ස්ථාපිත කර ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ මෙම වාතාවරණය ක්ෂණිකව ඉවර කරගන්න බැරි වෙනවා. මේක ව්‍යුහාත්මකව ගැට ගැහිලා තියෙන මේක අපි ක්‍රමිකව ඉදිරියේදී විසඳීමට බලාපොරොත්තු වෙනවා. හතරවෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම ජනසංඛාලේඛන දෙපාර්තමේන්තුවේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් 2026 මාර්තු මාසයේ සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මගින් ලබාගත් නවතම දර්ශකයන් උපයෝගී කරගනිමින් යාවත්කාලීන කරන ලද දිස්ත්‍රික්ක නිල දරිද්‍ර රේඛාවන් තියෙනවා. මම අවශ්‍ය නම් ගරු විපක්ෂ නායකතුමනි ලිස්ට් එකම කියවන්න පුළුවන්. මම එකක් දෙකක් කියවන්නම්. ජාතික මට්ටමේ නිල දරිද්‍රතා රේඛාව මාසික ඒක පුද්ගල වියදම රුපියල් 16690යි කොළඹ 18000යි කොළඹ තමයි වැඩිම. අනෙක් දිස්ත්‍රික්ක වලින් මම හිතන කියන්න අවශ්‍ය නම් ගම්පහ 17908යි කලුතර 17520යි මහනුවර 16942යි මාතලේ 16918යි නුවරඑළිය 17551යි ගාල්ල 16958යි මාතර 16300යි හම්බන්තොට 16216යි යාපනේ 16288යි මන්නාරම 17095යි වවුනියාව 16673යි මුලතිව් 16573යි කිලිනොච්චිය 16124යි මඩ කලපුව 16871යි අම්පාර 16823යි ත්‍රිකුණාමලයේ 16262යි කුරුණෑගල 16365යි පුත්තලම 10037යි අනුරාධපුරයේ 16288යි පොළොන්නරුව 16331යි බදුල්ල 16814යි මොණරාගල 15958යි අඩුමාගේ රත්නපුරයේ 16764යි කෑගල්ල 17451යි. ඒ අනුව මෙම දාර්ශනික භාවිතාවන නිර්පේක්ෂ දරිද්‍රතාවය පිළිබඳ සංකල්පය අපි මෙන්න මේ ආකාරයට තමයි හඳුනාගන්නේ. නිල දරිද්‍රතා රේඛාව මගින් නිරූපණය වන්නේ පුද්ගලයෙකුට අවම මූලික පහසුකම් සහිතව ජීවත් වීම සඳහා අවශ්‍ය වන අවම වියදමේ අගයයි. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම මූල්‍ය සීමාව මගින් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය කරන අවම පෝෂ්‍ය අවශ්‍යතාවය වන කිලෝ කැලරි 2030ක ප්‍රමාණය සපුරා ගැනීම සඳහා ගැනීමට අවශ්‍ය කරන ආහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යන ඇස්තමේන්තු වියදමයි. ඒ අනුව යම් පුද්ගලයෙකු ජීවත් වෙන කුටුම්භයක මාසික ඒක පුද්ගල වියදම ඉහත වගුවෙන් පෙන්නුම් කරලා තියෙනවා. එම පුද්ගලයා පදිංචි දිස්ත්‍රික්කයේ අනුව දරිද්‍රතාවයේ අගය වඩා අඩු නම් එම පුද්ගලයා දුප්පත් පුද්ගලයෙකු ලෙස සලකනවා. මේ තියෙන සීමාවලට යටත් නම් මේ තනි පුද්ගලයෙකුට කුටුම්භයකට වැඩි කරලා ගන්න වෙන කුටුම්භයේ ඉන්න සංඛ්‍යාවත් එක්කලා 2026 මාර්තු මාසයේ සඳහා 4 දෙනෙකුෙන් යුත් පවුලකට මාසකට ආවම මූලික පහසුකම් සහිතව ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන වියදමේ අනුව ආවම වියදම 66,760ක් වෙනවා. දිස්ත්‍රික්ක සඳහා වෙන්වෙන් වශයෙන් සැලකිලට ගැනීමේදී 4 දෙනෙකුෙන් යුත් පවුලක් සඳහා මාසකට ආවම මූලික පහසුකම් සඳහා ජීවත් වීමේ ආවම වියදම රුපියල් 63,832කුත් උපරිමය 72,000ක් විදියට ඒ කොළඹ දිස්ත්‍රික්කයට වාර්තා වෙනවා. බොහොමන් ස්තුතියි.
කරුණු පැහැදිලි කර ගැනීමට ගරු විපක්ෂ නායකයා.
විශේෂයෙන්ම මම අහන්න කැමති පැහැදිලි කිරීම හැටියට අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයාත් ඇමතිවරුන් විශාල ප්‍රමාණයකුත් ප්‍රකාශ කරා ප්‍රාථමික ශේෂයේ ලොකු අතිරික්තයක් තියෙනවා, රාජ්‍ය ආදායමේ වැඩිවීමක් තියෙනවා, භාණ්ඩාගාරය පිරී ඉතිරී ගිහිලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා අද ඉදිරිපත් කරා විස්තීර්ණ ණය පහසුකම් වලින් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් විශාල මුදලක් ලැබෙනවා කියන කාරණාව. ඉතින් මේ තත්ත්වය තුළ අපි අහන්න කැමති විශේෂයෙන්ම පැහැදිලි කර ගැනීමක් හැටියට අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා තවත් වරක් තෙල් මිල ඉහළ දමන්නට සිදු වෙයි කියලා. ඉතින් විශේෂයෙන්ම පිරී ඉතිරී යන භාණ්ඩාගාරයක මේ මුදල් තියෙන මොහොතක ඇයි ඒ මුදල උපයෝගී කරගන්නේ නැත්තේ? තෙල් මිල වැඩි කිරීම වලක්වාලා ජනතාවට ඇත්ත වශයෙන්ම මිල වැඩි කිරීමක් නෙවෙයි මිල අඩු කිරීමකට යොමු යන්නට. ඒ වගේම තමයි විදුලි බෙලත්. ඒ වගේම මට පැහැදිලි කරගන්න කැමතියි දැන් ඔබතුමන්ලාම කිව්වා මේ 112,000කට විස්කාර එකක් ගන්න අවස්ථාව සලසල දෙනවයි කියලා. ඒ වගේ තත්ත්වයක් තුළ මම අහන්න කැමතියි අපේ රටේ ජනතාවගේ වාහනයක් අයිති කර ගැනීමේ සීනය 112,000කට විස්කාර එකක් අඩුම ගානේ ඒකවත් ගන්නට ඒ ඒ සිහිනේ සැබෑ කරවන්නේ කවදාද කියන එක අවසාන වශයෙන් දැන් ඔබතුමාගේ උත්තරෙන් බොහොම පැහැදිලි වෙනවා. ඔබතුමන්ලා ඇත්ත වශයෙන්ම රජයක් හැටියට මේ ඉදිරිපත් කරපු දත්ත මත පදනම්ව තමයි විසඳුම් සපයන්නේ. මම අවංකවම ඔබතුමාගෙන් අහන්න කැමති දැන් ඔබතුමා සංඛ්‍යාලේඛන ගණනාවක් ඉදිරිපත් කරා මේ එක පුද්ගලයෙකුට සාමාන්‍ය වශයෙන් රට තුල ගත්තොත් මාසයකට ජීවත් වෙන්න ඔබතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන වලින් කියනවා 16,690ක් ඇතිලු. මේක ඇත්තටම ඔබතුමා පිළිගන්නවද 16,690කින් පුද්ගලයෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා? කොළඹ දිස්ත්‍රික්කයේ 18,000කින් ජීවත් වෙන්න පුළුවන්ලු දින 30ක්. එතකොට ගම්පහ 17,908ක් 17,520ක් කළුතර මේ යන අදිවශයෙන් ඇත්ත වශයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ දරිද්‍රතා රේඛාව ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි. ඒ මොකද ඔබතුමාම කියනවා නම් එදිනෙදා ආහාර අවශ්‍යතාවයයි අනිකුත් අවශ්‍යතාවයයි සම්පූර්ණ කරගෙන මේ සාමාන්‍ය වශයෙන් රටක් හැටියට ගත්තොත් 16,690ක් ඇති කියලා එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ තොරතුරු දත්ත ඇත්ත වශයෙන්ම විශ්ලේෂණය කිරීමේදී ඒවා නිර්වචනය
කිරීමේදී
ඒක දැන් මේක බරපතල කාරණාවක් මොකද දන්නවද ගරු කතානායකතුමා? මේ මේ බොරු දත්ත මත තමයි මේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිර්මාණය වෙන්නේ.
ඔබතුමා
මේ එක පුද්ගලයෙකුට 16,690කට මේ පුළුවන් ද දින 30ක් මේ ආහාර සහ ආහාර නොවන වීදම් ටික සම්පූර්ණ කරගන්න. ඒ නිසා කරුණා කරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා
ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගෙන්නලා කතා කරලා අහන්න මේ ඇත්ත වශයෙන්ම මේ සංඛ්‍යාලේඛන වලට මේ රටේ මේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ජීවත් වෙන ජනතාවට දින 30ක් ජීවත් වෙන්න පුළුවන්ද මේ වගේ සොච්චම් මුදලකින්? ඒ වගේම කියන්න කරුණා කරලා කවදාද අර ලක්ෂ 12 විස්වාහනයක් අයිති කර ගැනීම සිහිනයේ සැබෑ කරගන්නට අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබෙයි.
ගරුණීය ජනමාත්‍යතුමා
ඕමත්ම ස්තුතියි. ඒ මතු කරපු කාරණාවලදී කරුණු කීපයක් පැහැදිලි කරන පළවෙනිම කිව්වා මේ ප්‍රාථමික ශේෂය විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා එමගින් ඇයි සහන දෙන්නේ නැත්තේ කියන එක. ඇත්තට මෙතෙන්දී ඒ ප්‍රාථමික ශේෂයෙන් අපිට ලැබෙන්නේ අපිට ඉතුරු කරගන්න, ඒ කියන්නේ ප්‍රාථමික වියදම් අවසන් වුණාට පස්සේ ඉතුරු වෙන රාජ්‍ය ආදායම. එතකොට මේ අපි ආණ්ඩුව ගන්නකොට තිබිච්ච තත්ත්වයේ විශාල ආර්ථික අර්බුදයක් එක්කම ණය බරකින් හිර වෙලා තිබුණා. ඒ නිසාම තමයි ණය තිරසර වැඩසටහනක ගිහින් තිබුණේ. එය බිලියන 2500 ගණන් පොලිය ගෙවන්න තියෙනවා. ඒ නිසා මේ ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ ණය පොලිය ගෙවීම හැර. එතකොට අපි ප්‍රාථමික ශේෂය ඉතුරු කර ගැනීමේ වාසිය තමයි ණය තිරසර භාවයේ දිසට ගමන් කිරීමේ හැකියාව. ඒ අනුව තමයි අපි වැඩි ඒ පොලිය ගෙවීම සඳහා එහෙම නුණා නම් තව පොලිය ගෙවීමට ණය ගන්න සිද්ධ වෙනවා. මේ ණය උගුලේ ඉර වෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා මේ ප්‍රාථමික ශේෂය වැඩි වීමෙන් ණය පොලිය ගෙවලා ණය ගන්න ප්‍රමාණය අඩු කරගන්න. ඒ නිසා තමයි අපිට 2032 මේ ජාත්‍යන්තර මූල්‍යාර මුදලත් එක්ක ඇති කරගත්තු වැඩසටහනේදී ඉලක්කය විදියට තිබුණේ අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට මධ්‍යම ආණ්ඩුවේ ණය 95% කියන්නට ඕනේ. 95% පවත්වා ගත්තොත් 2032 වෙනකොට හොඳයි. හැබැයි දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොටම 104ක් තිබිච්ච දළදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදියට තිබිච්ච ණය ප්‍රමාණය 96.8ට ගෙනෙන්න. එතකොට 2030 වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා ඒක 86 දක්වා ගෙන්න. එතකොට එතන තියෙන ණය තිරසර භාවයේ ඒක පටලවා ගත යුතු නැහැ සහන දීම කියන කාරණයට. දෙක, රාජ්‍ය ආදායම වැඩිවීම. ඔව්, ඒක රාජ්‍ය ආදායම වැඩි කරා කියලා කියන්නේ අතිරේක බදු ගසලා නෙමෙයි. අදත් අපි විවාදයට ගන්න දේශීය ආදායම් පනතේ මේ සංශෝධනවලදී ඉතාම පැහැදිලිව බදු අනුකූලතාවයේ වැඩි කර ගැනීම, බදු පරිපාලනයේ වැඩි කර ගැනීම, ඒ බදු පදන පුළුල් කරගෙන යාමේ ක්‍රියාක්ෂමතාවයේ නිසා තමයි අපිට 100%-110%කින් අපේ අපේක්ෂිත ආදායම වැඩි කර ගන්න පුළුවන් වුණේ. ඉතිහාසයේ පළවෙනි අවුරුද්ද 2025 ඉන් කලින් ආණ්ඩු කරපු කිසිම ආණ්ඩුවකට තමුන් සැලසුම් කරන බදු ආදායම එකතු කරගන්න බැරි වුණා. ඒ බදු ආදායම එකතු කරගන්න බෑ කියලා කියන්නේ බදු සැලසුම් පිළිබඳ ගැටලුව කියලා කියන්නේ ඇත්තටම දූෂණයට පාර කපන තත්ත්වයක්. එහෙනම් අපි ඒක එකතු කරන් තියන 2025 ඒකතු කරගත්තු මුදල් තමයි ගරු විපක්ෂ නායක තුමනි රුපියල් බිලියන 100ක අතිරේක ප්‍රතිපාදනයක් අපි ලබා දෙන්නේ. ඒක තමයි මම පිළිතුරේදී සඳහන් කළේ මේ විශේෂ තත්ත්වයේ හමුවේදී. ඒ වගේම විස්තීර්ණ සංවර්ධන ජාත්‍යන්තර අරමුදලෙන් ගන්න සල්ලි දෙන්න බැරිද කියලා අහනවා. ඉතින් ඊටාම වැරදිනේ ගරු විපක්ෂ නායකතුමනි, ණයක් අරගෙන ඒක සානාධාර විදිහට ගෙවන්න බෑ. ඒ ණය භාවිත කරන්න විදිහ වැඩසටහන් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ඒවා එතනින් අපි සානාධාර සඳහා යොදන වැඩසටහනට බිලියන 240ක් වැය කරලා තියෙනවා. ඉතුරුව සංවර්ධන ව්‍යාපෘති ඒවල ප්‍රතිඵල ලැබෙන්නේ ඉදිරියේදී. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ තියෙන ව්‍යාපෘති, ඒ වගේම ලෝක බැංකුවේ තියෙන ව්‍යාපෘති, ඒක නැතුව බෙදලා දැම්මම ඔක අතීතයේදී ওই විදිහට කරලා තමයි අත්‍තරම මේ ණය අර්බුදයක රට හිර කරලා තියෙන්නේ. ඒ වගේම වාහන පිළිබඳ කතන්දරයේදීත් මේ වාහනයක් ලබා ගැනීම, වාහන මතු කිරීම, මේ කියන්නේ ආර්ථිකය ප්‍රසාරණය වෙනකොට ඒ තත්ත්වය හොඳයි. ඇත්තටම අපි අපේක්ෂා කරාට වඩා වාහන මිලදී ගැනීම ලැබිලා තියෙනවා. 2026 වර්ෂයේදී අප්‍රියල් මාසයේ අවසාන වෙනකොට වාහන 178,000 ලංකාවට ඇවිල්ලා තියෙනවා. මෝටර්සයිකලයේ, ත්‍රිවිලයේ, කාර් ඒ අනෙක් ප්‍රවාහන වාහන සම්බන්ධයෙන් අපිට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ බාහිර තත්ත්වය අපිට පාලනය කරන්න බැරි වෙච්ච බාහිර තත්ත්වය නොපැනුණා නම් මේ තවත් ප්‍රසාරණය වෙලා යන්න ඉඩ තිබුණා. මේ තියෙන්නේ එන්නේ බාහිර තත්ත්වයේදී අපි ගත්තු තීන්දුවක් මේ විදේශ විනිමය මේ මාස 3කට ආරක්ෂා කර ගැනීම. ඒ නිසා මේ ආර්ථික ඉදිරියේදී ප්‍රසාරණය වීමේදී ක්‍රමිකව තමයි මොකද දශක ගණනාවක් තිබිච්ච ගැටලු එකවර ඉවර කරන්න බෑ. ඔබතුමා අවසානයේ ධ්‍යාන මේ දරිද්‍රතාවය පිළිබඳ ප්‍රශ්නත් එතනත් මේ ඉදිරිපත් කරපු මම පිළිතුරේදී පැහැදිලි කළා මේ තියෙන්නේ දරිද්‍රතාවය ගණනය කිරීමේදී එක් පුද්ගලයෙක්ගේ මූලිකම අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා වූ තත්වයක්. මේක ව්‍යුහාත්මක ගැටලුවක් රට ඇතුලේ තියෙනවා. අපි මූණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ග්‍රාමීය දුප්පත්භාවය. අපේ අරමුණ තමයි මේ ග්‍රාමීය දුප්පත්භාවය ඉදිරියට නැති කරගන්න. ඒක එක දවසින් එක අවුරුද්දෙන් ඉවර කරන්න බෑ. මේ ඉදිරිපත් කරපු දත්ත මේ 16,000 17,000 කියලා කියන්නේ තනි පුද්ගලයෙක්ගේ අවමය පවත්වාගෙන යෑම. ඔබ අමතක කරන සමහර අතීත ආණ්ඩුවලදී අපිට මතකයි රුපියල් 2500 ජීවත් වෙන්න පුළුවන් කියන තර්කත් මතු කරපු අතීතයක් තියෙනවා. මේ තියෙන්නේ අපි එහෙම පෞද්ගලිකව කියන එකක් නෙමෙයි, සංඛ්‍යා දත්ත ලේඛනවලට අනුව දැනට තියෙන ඒවා අඩුපාඩුදින අපි සකස් කරගන්නනෝ මේ උද්දමනයේ මනින ලෝකයේ පිළිගත්තු ක්‍රමවේදවලට අනුව. ඒකෙන් අපි කිසිදු විදියකට කියන්නේ නැහැ මේ 16000 තිබුණ ගමන් සුගිදු නුත ජීවිතයක් අත් වෙනවා කියලා. මේ තියෙන தත්ත්වය ඇත්ත තොරතුරු තමයි තියෙන්නේ. ඒ මත ඉඳගෙන අපි ඉදිරියට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්ථානික 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා.
Thank you, Honorable Speaker. I would like to ask the following question for the Minister of Finance or Digital Ministry. I seek the government's view concerning the growing vulnerability of Sri Lanka's public institutions and financial systems to cyber crime, cyber attacks, hacking, ransomware, data breaches, and digital espionage. Recent incidents and attempted intrusions involving the Ministry of Finance, banking sector, Register of Persons, Register of Companies, Central Bank of Sri Lanka, RDA, and the General Post Office have raised serious concerns regarding cyber resilience, national security, institutional preparedness, and public confidence in Sri Lanka's digital infrastructure. Serious public concerns also arise as to whether key institutions such as the Indian Revenue Department, Customs, Excise, Immigration and Emigration, Ceylon Electricity Board, CPC, Bank of Ceylon, People's Bank, NSB, Sri Lankan Airlines, I think Honorable Anurag Karunathilake is there, you would like to know about the Sri Lankan Airlines, are adequately protected against cyber attacks, financial fraud, and data thefts and operational disruption. Despite repeated assurances and the government's push towards digital transformation, e-governance and digital identity systems and fintech expansion, many critical institutions appear exposed due to the outdated systems and weak safeguards, Honorable Speaker. Inadequate monitoring, insufficient staff preparedness, and lack of accountability seems to be the major problem. Therefore, I ask the Minister, 1. Will the government state the total number of cyber attacks, attempted breaches, ransomware, incidents, phishing attacks, hacking attempts, and the digital fraud complaints reported from 2023 to date involving A. government institutions, B. state and private banks, 3. critical public infrastructure institutions. 2. Specify whether institutions referred to above have faced a cyber intrusion, attempted breaches, or unauthorized access during the past 3 years. I would appreciate if they give it on a per year basis. 3. What cybersecurity system monitoring mechanism, encryption, safeguard backup systems, and cyber defense protocols are presently operational, and do they comply with international accepted standards? The firewalls, etc., need to be done, Honorable Speaker. Remember, on the 23rd of October 2025, I asked the question related to this from the Minister, and the information given at that time was to say that everything was in completely good order. But it's not the case as of now, we could see. 4. Is it not a fact that many institutions continue operating on outdated legacy systems, thereby exposing Sri Lanka to financial fraud, identity theft, disruption, and service and foreign cyber espionage? The impact as of now is 64 billion Koti Hayadas RCI. Paha, our annual cyber security audits, penetration testing, and independent cyber risk evaluation mandatory for government institutions? And if so, which institutions have failed to comply? 6. Who is directly accountable for cyber breaches, data theft, or cyber fraud within the government institution? Who is held responsible, sir? 7. Will the government state the financial losses and the operational disruption arising from cyber incidents reported from 1st January 2025 to date? 8. What urgent measures will the government take to protect Sri Lanka from future cyber warfare and organizational cyber crime? I saw the daily newspaper today, Honorable Speaker, which said that the Central Bank of Sri Lanka
and the finance ministry will be held responsible. Central bank comes in only with others holding hands. When they are independent, why are they not doing the job? That's the question we ask you, sir, to answer.
Honorable Minister,
Garu Kathanayakathumani,
Honorable Sabhanayakathumani,
Garu Amathumaa, then mema prashnaya amathuru hatara denekta yomu karala thibena. So api theeranayak gatta eka amathyanshayakata yomu karanne kiyala. ඒ නිසා ගරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා මුළු සමස්තයම පිළිතුරු දෙනවද නැතිනම්
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නට මම කල් ඉල්ලා සිටිනවා.
ඔව් ඒ නිසා මම කවි වංශතුමා මෙහෙම කරන්න නෑ මම නෑ ඔබතුමාගේ ප්‍රශ්නයම නෙමෙයි මේක බේසිකලි තියෙන්නේ ඩේටා බ්‍රීච් සම්බන්ධවනි මේක වැදගත් ප්‍රශ්නයක්. ඉතින් මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඔබතුමා මේක කෙලින්ම එහෙමනම් ඩිජිටල් මිනිස්ට්‍රියට ඩිරෙක්ට්ලි යොමු කරන්න. මොකද නැත්තම් වෙන්නේ ඔබතුමා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා CB CPC BOC ප්‍රීපලස් බෑන්. ඒතර මේක අමාත්‍යාංශ ගානකට අයිති වෙනවා. නමුත් ඔබතුමාගේ කෝ එක තියෙන්නේ ප්‍රධාන වැදගත් අහන්නේ ඩේටා බ්‍රීච් සම්බන්ධවනේ. ඒකට හදලා තියෙන නැෂනල් සයිබර් සිකියුරිටි ඔපරේෂන් රූම් එක තියෙන්නේ ඩේටා ඩිජිටල් මීන්ස් යටතේ. ඒ නිසා අපි දැනුවත් කරන්නම් ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නයට හෙට හෝ අනිද්දා දවසේදී ඩිජිටල් මිනිස්ටර් මම ඩිපියුටි මිනිස්ටර් මන්තන් ලංකාවේ ඇති කියලා මම හිතන්නේ. නැත්තම් අපි අමාත්‍ය මණ්ඩලයේ විදිහට අපි උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමාට මේ සතිය තුළදී ඩිජිටල් මිනිස්ට්‍රියේ පැත්තේ. එහෙම කරන්න.
ගරුරයි කරන්න උත්තර.
කිව්වේ මම මේකේ අර්ථය ගන්නේ මේක සම්පූර්ණයෙන් රටට වෙනුවෙන් ඒක ඩිජිටල්ද මුදල් අමාත්‍ය කමන්නේ මොකද දෙකේම ඇමති අනුර දිසානායක ඇමතිතුමා නිසා ඒ නිසා මම ඒක තිබ්බේ ආකාරයෙන් උත්තර දෙන්න. හැබැයි ඔබේ ලේකම් මගේ මට කතා කළා
ඒක. සභාවනතුමා.
කතානේ මං ලොජික් එකක් විදිහට නෙමෙයි නමුත් උදාහරණ ගත්තොත් ඉමිග්‍රේෂන් ඇන් ඉමිග්‍රේෂන් අයිති අපේ ආනන්ද විජේපාල ඇමතිතුමා. ඔව් ඒක හරි. බට් CB ගත්තොත් අපේ අනුර කරුණාතර ඇමතිතුමා. ඒ නිසා අපි එහෙම කරන්න කතානායකතුමනි. ඇමතිතුමාගේ ප්‍රශ්නය කැලිම ඩේටා ඩිජිටල් මිනිස්ට්‍රියට අපි යොමු කරලා උත්තර දෙන්න.
ඔකේ.